භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ මහවරං සම්මා සම්බුද්ධ විහාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව මනුසානං බුද්ධෝ භගවති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤෝ වේති ධම්මරතනං යාව නිබ්බාන සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්නෝ ශ්‍රාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති සංඝරතනං යාව නිබ්බාන සරණං ගච්ඡාමි. වන්දාමි චේති අං සම්බං සම්බතානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමනං තිලෝක දීපං සක් වන්නගන්ධ ගුණෝපේතං හේතං කුසුම සන්තසින් පූජයාමි මුනින් දස්ස සිරිපාද සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන සුගන්ධං සීතලං කප්පං වසන්න මధుරං සුභං පානීය මේතං භගව පතිගන්හාතු මුත්තමං. නත්ති මේ සරණං අඤ්ඤ බුද්ධෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේ නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන ඕතුමේ ජයමං ජයෝ මුනින්දාස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාචයෝසි උංගෝසයොම් දේව ඝනාපසන්න ඒතේන සච්චේ ජයසු මයිහං සාදු සාදු සාදු. අද දින ධර්ම දේශනා හා ඒ ගිලම්පස දායකත්වයේ දරනු ලබන්නේ සේනක රණසිංහ මහතා හා දීප්ති ගුණවර්ධන මහත්මිය විසින්. ඔවුන්ගේ අරමුණ වන්නේ නොවැම්බර් 16 වන දිනට යෙදුණු දිනිත රණසිංහ පුතුණුවන්ගේ උපන්දිනය නිමිති කරගෙන පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, පුතුණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම, බලාපොරොත්තු යහපත් කටයුතු, ධර්මයේ ආශිර්වාද බලයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව. ඒ පුතුණුවන්ට එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට රෝගී තත්ත්වයෙන් පසු වෙන ටියුරින් ගුණවර්ධන වික්‍රමශීලී විතාන යන ඒ මව්වරුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ආයුරාරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කිරීම, කායික මානසික සුවය ප්‍රාර්ථනා කිරීම තවත් අරමුණක් වෙනවා. ඒ වගේම දෙපාර්ශවයේම මිය පරලෝ යන්නට යෙදුණු ඒ පණ්ඩිත ගුණවර්ධන හා කරුණාරත්න රණසිංහ යන පියවරුන් ඇතුළු සියලූම ඒ පිම්බලාපොරොත්තු වන සාංසාරික ඥාති මිත්‍රාදීන්ගේ භවගමන සුගතිගාමී වේවා, යහපත් ආත්ම භාවයන් ලැබේවා, ඉක්මම් භවයකදී උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව. ඒ සියලු සත්ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇති කරගෙන අද දවසේ දායකත්වය දරනු ලබන්නේ එසේනක රණසිංහ මහතා සහ දීප්ති ගුණවර්ධන මහත්මියගේ දිපලටත් ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා, ප්‍රාර්ථනා ධර්ම අවබෝධයන් වහවහා සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, සාදු. 2019 වසරෙහි 12 මාසෙ පළවෙනිදා භාවනා වැඩසටහන දවසින් දවස මොහොතින් මොහොත අලුත් වෙවි අලුත් වෙවි ජීවිතේ පරණ වෙනවා. දින අලුත් වෙනවා, අපි පරණ වෙනවා. එහෙම නේද? ඔව්, දින අලුත් වෙනවා, අපි පරණ වෙනවා. ගිය වසරට වඩා ශරීරයේ දිරාපත් වෙලා, එහෙම නැත්නම් කෙස් ගස් වැඩිපුර ප්‍රමාණයක් ඉදිලා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ හැම දෙයකින්ම කියලා දෙන්නෙත් ජීවිතේ තත්තාකාරය යථා ස්වභාවය. ඒ හැම දෙයකින්ම කියලා දෙන්නේ ජීවිතේ යථා ස්වභාවය. එතෙන්ද සිත යොමු කරනවද? එහෙම නැත්නම් මේ භෞතික ලෝකයේ තියෙන ප්‍රශ්නත් ගැටලුත් එක්කම ජීවත් වෙනවද කියන ප්‍රශ්නාර්ථයට තමයි යොමු වෙලා බලන්න ඕන. පින්නතුනි, මේ ලෝකයේ තියෙන තත්තාකාරයේ ස්වභාවයට තමන්ගේ සිත යොමු කළාම ලෝක අවබෝධය කියන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කරවලේ ඔබ ලනු කැබැල්ලකට සර්පෙක් කියලා රැවටෙනවා. ඔබ කෑ ගහගෙන දුවගෙන ගිහිල්ලා ගෙට ගිහිල්ලා ආලෝකයක් රැගෙන නැවත ඇවිදින් ඒ ලනු කැනල්ල දැක්කහම ඒ දකින්න සැනින්ම මොකද වෙන්නේ? බය සංසිඳලා යනවා. අයියෝ මම මේකටනේ බය වුණේ කියලා. ආන් ඒ වගේ පෙනුතුනේ මේ ලෝකයේ තියෙන තත්ත්වාකාරය දැක්කපු සැනින් සංවර වෙනවා. දැකපු සැනින් සිල්වත් වෙනවා. දැකපු සැනින් ප්‍රඥාවන්ත වෙනවා. දැකපු සැනින් සමාධිගත වෙනවා. මොකද්ද දකින්න ඕන? ලෝකයේ තිබෙන තත්ත්වාකාරය. එහෙම නැත්නම් යථා ස්වභාවය කියනවා. එහෙම නැත්නම් පවතින ස්වභාවය කියලා කියනවා. තත්ත්වාකාරය යමක්ද පවතින්නේ, ඒ ආකාරයට මේක දකිනවා. මේ එතකොට මේ ඇත්තන්ගේ මේ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව වැඩෙන්නේ නැති ඇයි? තත්ත්වාකාරයට දකින්නේ වෙන ආකාරයකට දකින්නේ. තේන්නනේ? තත්තාකාරයකට දකින්නේ දකින්නේ වෙන ආකාරයකට දකින්නේ. කොයි ආකාරයට දකින්නේ? හදාගත් ආකාරයට. පරම්පරාවෙන් හදලා දුන්න විදියට දකිනවා. තම තමන්ගේ ආගමෙන්, සංස්කෘතියෙන්, පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන් හදලා දුන්නු විදියට දකිනවා. ඒකට නෙමෙයි තත්ත්වාකාරය කියන්නේ. තත්ත්වාකාරය කියන එක පින්නතුනේ කාටවත් එහෙම උගන්වන්න පුළුවන් කමකුත් නැහැ, දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒක කියලා දෙන්න අවශ්‍යත් නැහැ. ඒක මේ ලෝකේ පවතිනවා. හොඳටම හැම මිනිස්සෙකුටම දැනෙනවා. පවතිනවා, දැනෙනවා. පවතින ස්වභාවය නම් කියල දෙන්න ඕනේ දැනෙනවා. පවතින් නැති දෙයක් නම් ඔන්න කියල දෙන්ට වෙයි. එහෙමනම් පවතින් නැති දෙයක් ඉගෙන ගන්නවා, පවතින ස්වභාවය මගහැරලා දානවා. දැනුමේ තියෙන්නේ හදාගත්ත දේ. දැනෙන්නේ පවතින දේ. දැනුමේ තියෙන්නේ හදාගත්ත දේ. දැනෙන්නේ පවතින දේ. ඒ නිසායි බුදු දහම පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ වේති කියන වශයෙන් ප්‍රත්‍යක්ෂ කොට දැනගත යුතු දෙයක්. ඒක දැනගත යුතු දෙයක් නෙමේ, ප්‍රත්‍යක්ෂ කොට කතියුතු දෙයක්. එහෙමනම් දැනෙන්නේ තත්ත්වාකාරය, දැනුමේ තියෙන්නේ හදාගත්ත දේ. ඔබේ මනස හැම තිස්සෙම කාල කෝලහල කරන්නේ හොඳට බලන්න, දැනෙන දේත් එක්කද දැනුමත් එක්කද කියලා බලන්න. ඔබේ ওই මානසික ගැටලු ටික තියෙන්නේ දැනෙන දේත් එක්කද දැනුමත් එක්කද? දැනුමත් එක්කනේ. දැනුම තමයි තියෙන්නේ. දැන් පොඩි ළමයින්ට එච්චර දැනුම නැහැ. ඒ නිසා අපි දරුවන්ට කියන නොදරුවා කියලා. ඒ ළමයාට කොයි බහරි අඹ ගෙඩියක් දැක්කද ඕක කාගේද කියලා අහන්නේ, ඔය කාලා දැම්මා. එයාට පොඩි චූබරක් හැදුනද ඒක මගුල් ගෙදරද පාර්ලිමේන්තුවද බලන්නේ, ගෙලින්ම චූ කළා. ඒකට හේතුව එයා දැනුමෙන් ගණන් හදන්නේ ඔය නැති නිසා. ඒට ඒක අදාළත්වයකුත් නැති නිසා ඒකට කියනවා දරුවා. මනුස්සයෙකුට යම් දැනුමක් අවශ්‍ය කරනවා තමයි. එහෙත් ඒ දැනුම තුළ අන්තගාමීක වීම නිසා, දෘෂ්ටිධාරීක වීම නිසා එහි පීඩාව බරපතල ලෙස ලබන්න සිද්ධ වෙනවා. පෘතධාරී බවට පත් වෙලා තියෙනවා. බෞද්ධ ආගමට අනුව බෞද්ධයෝ, මුස්ලිම් ආගමට අනුව මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමට අනුව අපි ක්‍රිස්තියානි අනුව. ඒ නිසා අනුව යන නිසා ඔවුන්ට කියනවා අනුගාමිකයෝ. ඔයත් අනුගාමිකයෝ නේද? අනුව ගමන් කරනවා, තවත් කෙනෙක් ගිය විදියට යනවා. අනුව ගමන් කරනවා අනුගාමිකයෝ. බුදුරජාණන් වහන්සේ අනුගාමිකයෙක් නොවේ නිර්මාණය කරන්න මේ ගමන නිමා කරන කෙනෙක්. සියලුම ආගම් අනුගාමිකයෝ නිර්මාණය කරද්දී බුදුහාමුදුරුවෝ ගමන නිමා කරන කෙනෙක් හදනවා. ගමන නිමා කරන්නේ ගමන නිමා කරන්න නම් දැනගන්න ඕන පින්තුනේ ස්වභාවික ධර්මය, ස්වභාව ධර්මය, තත්ත්වාකාරය. ඒ නිසා බුදුහාමුදුරුවන්ට තථාගතයන් වහන්සේ කියන නාමය ලැබෙනවා, ගෞරව නාමය ලැබෙනවා. තථාගත කියලා කියන්නේ ගෞරව නාමය. ඒ ගෞරව නාමය ලැබෙන්නේ පවතින ස්වභාවයම කියන බැවින්, වෙනාන් ස්වභාවයක් නොකියන බැවින් තථාගතයන් වහන්සේ. සහතික වශයෙන්ම පින්නතුනේ යමෙක් යම්තාක් බෞද්ධෙක් වී, මුස්ලිම් වී, කතෝලික වී, හින්දු වී සිටිනවා නම්, එහෙමත් නැත්නම් ස්ත්‍රියක් වී පුරුෂයෙක් වී සිටිනවා නම්, ඒ තාක්කල් ඔහු නිවන දකින්නේ නැත. ඔවුන් නිවන දකින්නේ නැත. ඒ කියන්නේ යම් තාක් කල් බෞද්ධයෙක් වෙලා ඉන්නව නම් එයා නිවන් දකින්නේ නැහැ. යම් තාක් කල් මේ ආගමිකයා කියලා මට්ටමේ ඉන්නව නම් එයා නිවන් දකින්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක් කියන මතයේ ඉන්නව නම් ඒත් නිවන් දකින්නේ නෑ. දැන් හිතා ගන්න පුළුවන්නේ, එහෙමනම් ඇයි ඔබ තාම නිවන් නොදැක්කේ? ඔබ ස්ත්‍රියක් පුරුෂයෙක් කියන මතයේ ඉන්නවා, ඔබ ආගමිකයෙක් කියන මතයක ඉන්නවා. ඒතාකල් ඔබ ඔය ටික සංසිඳව ගන්නේ නැතුව ඒතාකල් ඔබ නිවන් දකින්නේ. මොකද හේතුව පින්නතුනේ ආගමක් ඇතුලේ නිවනක් නැහැ. ආගමක් ඇතුලේ තියෙන්නේ වේදනය සහ අනුකරණය සහ අනුගමනය සහ ඉතිහාසය කියවීමේ සංකල්පය පමණයි. කිසිම ආගමක් ඇතුලේ නිවනක් නැහැ. සංකල්පයකට උගලටු වෙලා තමන්ගේ භවභෝග සම්පත් වෙනුවෙන් යදිමින් ජීවත් වීම පමණයි තියෙන්නේ. භවභෝග සම්පත් වෙනුවෙන් යදිමින් ජීවත් වීම පමණයි තියෙන්නේ. සියලු ආගම් මිනිස්සුව අදහන්නේ තමන්ගේ සැප පිණිස. සියලු ආගම් වලින් යද බලාපොරොත්තු වන සැප ආර්ය ශ්‍රාවකයා විසින් අලියොම හෙළන කෙළපිඩක්සේ ඉවතලානවා. මේ ලෝකේ බොහෝ දෙනෙක් ආගම් වලින් යදලා ප්‍රාර්ථනා කරන දේවල් ආර්ය මගේ යන කෙනෙක් අලියොමලා කෙළපිඩක්සේ ඉවතලානවා. තිබුණත් නැතත් ඒවට සිතෙන් නොඇලුණු බවයි එකින් අදහස් කරන්නේ. එහෙම නැතුව බාහිරෙන් එහෙම නම් නෙමෙයි. බුදුහාමුදුරුවන්ටත් තිබුණා රත්තරන් පුටු, තිබුණා මැණික් පුටු, තිබුණා විශාල කෝටි ප්‍රකෝටි ආරාම, තිබුණා. එහෙම නේද? නමුත් බුදුහාමුදුරුවෝ ඒ සියල්ලම අලියුමලා කෙළපිඩක්සේ අතහැරියේ ගති නොව සිතෙන්. ඒකත් හොඳට මතක තියාගන්න. නැත්නම් ඉතින් පිටින් බලලා අපිටත් මොනව හරි කියන්න ඉඩයි. පාත්‍රේ හරි දැකලා ඔය අල්ලන් ඉන්නේ පාත්‍රේ කියයි. මේක මේ ගතින් අතහැරීමේ නිගණ්ඨාගම නෙමෙයි, මේක සිතෙන් අතහැරීමේ දහමක්. ඒ නිසා මේකත් හොඳට වටහා ගන්න, නැත්තම් වැරදි තැනින් තේරුම් අරගෙන අපිට අතාරින්න ගියේ කිය ඔය හාමුදුරුව කැමරා ෆෝන් පාවිච්චි කරන්න කියලා කියයි. මිනිස්සු බලපු තැන තමයි වැරදිනේ. දැන් අපේ බෞද්ධයා බුද්ධඝංකාරයා මේ අතහැරීම පිටින් ගත්ත නිසා හිඟන්න වෙලා ඉන්නව මිසක් නිවන් අවබෝධ කරේ නැහැ. ඒ නිසා මේක සිතෙන් අතහරින්නේ, සිතමයි පිහිට කරන්නේ, සිත සිතෙන්මයි ඒක බලන්න ඕන අල්ල ගැනීම අතහැරීම. සිතෙන්මයි දෘෂ්ටිගත වීම දෘෂ්ටිගත නොවීම තීරණය කරන්නට වෙන්නේ. සිතෙන්මයි ලෝකය නියම කරන්නේ, සිතෙන්මයි ලෝකයට නිගමන ලබා දෙන්නේ. නිවන් දැකීමේ තෘෂ්ණාවක් තියෙනවා. කාටද තියෙන්නේ? බෞද්ධයට. අනිත් ආගම්කාරයන්ට තියෙනවා ඒ ආගමට අදාළව කියන ස්වර්ගයක් තියෙනවානේ. ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ ඒ ස්වර්ගයේ ගියාම තමයි සැප කියලා, ඒක තමයි පෙන්නලා තියෙන්නේ. ඒක ලබන්න තෘෂ්ණාවක් තියෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාව වැඩි කිරීමෙන් තමයි හැමෝගෙම මෝක්ෂය, ස්වර්ගය, නිර්වාණය සාක්ෂාත් කරගන්න බලන්නේ. ඉතින් තෘෂ්ණාවෙන් ඕව ලැබේද? තණ්හාවෙන් ඕව ලැබේද? නෑ. තණ්හාවෙන් ලැබෙන්නේ තරඟකාරීත්වය. තණ්හාවෙන් ලැබෙන්නේ ලෝභය, ද්වේෂය, වෛරය. කවදාවත් තණ්හාව වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක නිවන් දකින්නත් තණ්හාවක් තිබුණාම, ලෝභයක් තිබුණාම ඒක ලැබෙන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් අර දහමින් කිව්ව නිසා නිවන් සුව ලැබේවා කියලා පතනවා මිසක් ඇත්තට නිවන් දකින්න කැමති නැහැ. තව ආත්ම කීපයක් හරි යන්නයි කැමති. එහෙම එකක් තියෙනවා හිතේ ස්වභාවය. මන් දන්නේ ඔබේ හිතේ ස්වභාවය මොකන්ද කියලා. ඇත්ත ඒක මිනිස්සෙකුත් දවසක් කිව්වා හාමුදුරුවනේ, ඉතින් මේ ලෝකේ දකින්න බල්ලෙක් වෙලා හරි උපදින්න ඕන නේ කිව්වා. මෙනියා බල්ලෙක් වෙයි දන්නේ ගියේ ආත්මේ. නමුත් හිතනවා මොකද්ද කියන්නේ, බල්ලෙක් වෙලා හරි උපදින්න ඕන කියලා හිතනවලු. එතකොට ඒකට කියන්නේ මොකද්ද? භව තණ්හාව. භව තණ්හා. එතකොට භවයක් ඕනේ නැහැ කියන එක, ඒකත් තණ්හා. ඒක විභව තණ්හා. භවයක් ඕන කියන එක භව තණ්හාව නම්, භවයක් ඕනේ නැහැ කියන එක විභව තණ්හාවක් තියෙනවා. ඉතින් ඔයත්තන්ට විභව තණ්හාව තියෙනවද නැද්ද මෙතන ඉන්න අයට? තියෙනවා. ඕක තියෙනකන් නිවන් දකින්නේ. භව තණ්හාව වගේම විභව තණ්හාව තියෙනකන් නිවන් දකින්නේ නැහැ වෙනතුනේ. ඉතින් ඕක තේරුම් ගන්න පුළුවන්. බුද්ධියක් වර්තමානයේ නොමැති නිසා අපි ඕක වැඩි කියන්නේ. ඒකට හේතුව වීරියලෙන්ට වීණා වාදනය කිරීම හා සමානයි. අන්ධයන්ට මල්වත්තක් පෙන්වීම හා සමානයි. පුතජ්ජනයාට නිවන් මඟ පෙන්වීම. මොකද්ද උත්තරේ? ඇහෙන්නේ, පේන්නේ, තේරෙන්නේ, තේරුම් ගන්න අමාරුයි. මට නම් ඕව තේරෙන්නේ. අන්ධයට මල්වත්ත පෙන්වුවා මිනිහා කියන්නේ මොකද්ද? අනේ මට පේන්නේ. බීරෙකුට වීණා හඬ වයල පෙන්වුවා මොකද කියන්නේ? අනේ මට ඇහෙන්නේ. අන්ධ බාල පුතජ්ජනයාට සද්ධර්මය කිව්වා මොකද කියන්නේ? අනේ මට තේරෙන්නේ. තේරෙන්නේ නේද? අනේ මට තේරෙන්නේ. දැන් තේරුණාද පින්නතුනි? කෙනෙකුට තියෙනවා භව තණ්හාව, තව කෙනෙකුට තියෙනවා විභව තණ්හාව. එවනම් වර්තමානයේ නිවන් දැකීමේ තියෙන තෘෂ්ණාව, නිවන් දැකීමේ තියෙන තණ්හාව කොහටද වැටෙන්නේ? අන්නේ විභව තණ්හා කියන ගුණයට පින්නතුනේ වැටෙනවා. වර්තමානයේ නිවන් දකින්න තියෙන තෘෂ්ණාව විභව තණ්හාව කියන තැනට වැටෙනවා. දැන් මෙතන ඇවිල්ලා විභව තණ්හාවෙන් හිර වෙලා භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා ගිහිල්ලා අහනවා 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 නෑ, මොකවත් නෑ. කොහෙද හිර වෙලා විබෝධන්නා. ඉතින් ඕක හාමුදුරන් වහන්සේටත් හරියට ඕක තේරුම් නැති වුණොත් හාමුදුරු දිගටම දිගටම විබෝධන්නාවම තර වෙන්න බණ කියනවා. ඊට පස්සේ විබෝධන්නාවෙන් තෙරපිලා මිරිකෙනවා මිසක් මනස නිදහස් වෙන්නේ. ඔන්න බුදුහාමුදුරුව පෙන්නපු අර මිඩල් පාත් කියන මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව ඔන්න හොයාගන්න. මධ්‍යම ප්‍රතිපදාව දැන් ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න බෑ. තමන් තත්ත්ව පරිදින් දකින්න ඕන. පෙන්වන්න පුළුවන් අන්ත දෙකක්, මෙන්න මේ දෙකට යන්න එපා කියන්න පුළුවන්. ඊට පස්සේ මැදමාවත හොයාගන්න ඕන කවුද? තමා. ඒක පෙන්වන්නේ. ඒක තමන්ට හොයාගන්න ඉතුරු කරලා තියෙනවා. යන්න එපයි කියන පාරවල් දෙක කියලා දුන්නා. මොන පාරවල් තුනක් තියෙන තැනක් හම්බ වෙනවා. කවුරු හරි මිනිස්සෙක් කියනවා එතෙන්ට යන්න මේ පාරෙනුත් බෑ මේ පාරෙනුත් බෑ කියලා පාරවල් දෙකක් පෙන්නනවා. ඊට පස්සේ මොළයක් තියෙන මනුස්සය කල්පනා කරන්න බෑ එහෙනම් මේ ඉතුරු වෙච්ච පාරේ තමයි යන්න තියෙන්නේ කියලා. එහෙම නැත්තම් පාරවල් දෙකම ඇවිදිනව පුළුවන් තරම්. ඇවිදලා ඇවිදලා ඒ දෙකේම ඇවිදලා ඒ දෙකේ නේ අපි හොයපු තැන. එතකොට තීරණය කරන්න මොකද? එහෙනම් තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ තුන්වෙනි පාරේ. ඒ වගේ ගෙදර යමක් හොයනකොටත් එහෙමයි. අපි පෙට්ටි කීපයක් තිබ්බනම් පෙට්ටි ගොඩක දේවල් හෙව්වනම් එක පෙට්ටියක් ඉතුරු වෙලා තියෙනවනම් අන්න අපි හිතනවා මේකේ තමයි මේක ඇත්තේ කියලා. අන්න එතන තීරණය වෙන්න ඕන. අන්න ඒ වගේ නොයා යුතු මාවත් දෙකක් පැහැදිලිව නිර්වුල්ව පෙන්වා දුන්නට පස්සේ යා යුතු මාවත තෝරගන්න ඕන. ඒ මාවත පින්නතුනේ මේක පොඩ්ඩක් තෝරගන්න අමාරුකම තියෙන්නේ ඇහැට පේන මාවත නෙමෙයි. රූපයට ගන්න පුළුවන් මාවතක් නෙමෙයි. වේදනාවට හසු වෙන මාවතක් නෙමෙයි. සංඥාවට හසු වෙන මාවතක් නෙමෙයි. සංඛාර කරන්න පුළුවන් මාවතක් නෙමෙයි. විඥාණයට හසු වෙන මාවතක් නොවන නිසා එතකොට බුද්ධිය රැස් කරන්න නෙමේ ඇවිල්ලා ඉන්නේ. අස් කරන්න නෙමේනේ. ඔන්න රැස් කරන්න ආපු කෙනා කියනවා මට තේරෙන්නේ නැහැ කියලා. මේ මොකද කරන්න හද? ධර්මයේ රැස් කරන්න හදලා තියෙන්නේ. ඔය ධර්මයේ තේරෙන්නේ නැහැ කියන හැම කෙනෙක්ම වැරදි වැඩක් කරලා තමයි ඔය කියන්නේ ඒක. එයා උත්සාහ කරනවා ධර්මය රැස් කරන්න. ධර්මයේ රැස් කරන්න බෑ. මෙහි රැස් කරන්න බෑ. වෙන තැනකට ගිහිල්ලා රැස් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ රැස් වෙන තැන ඉඳලම රැස් කරන විදියට මේක දේශනා කරනවනේ. එතන රැස් කරන්න පුළුවන්. මෙතන රැස් කරන්න බෑ. මෙතන වෙනස්. මෙතන ලෝකයේ කිසිම තැනක නොඇසෙන පරම ශ්‍රී සත්‍ය සද්ධර්මයේ අවබෝධ කොට පසක් කොට දේශනා කරන තැන. ඒසම මෙහි ඒ තැන් වලට වඩා වෙනස්. මෙහි බුද්ධියට රැස් කරන්න බෑ. මෙතන අස් කරන්න කැමති වෙච්ච කෙනෙකුට තමයි මේ ධර්මයේ තියෙන්නේ. සිතින් අස් කරන අයට විතරයි. අස් කරන මාර්ගයේ ගියොත් විතරයි පින්නතුනි නිවන් ලැබෙන්නේ. දැනුම රැස් කරන ධර්මයේ රැස් කරන තැන නෙමෙයි අස් කරන තැන. එතකොට ධර්මයේ මාර්ගය පින්නතුනේ අවේදීත මාර්ගයක්. ධර්මයේ මාර්ගය අවේදීත මාර්ගයක්, විරාගික මාර්ගයක්, නිරෝධ සහගත මාර්ගයක්. ඉතින් ඒක මොනවා හරි තේරෙන්න ඕනද? ඒක කිසිම දෙයක් තේරෙන්න ඕනේ නැහැ පින්නතුනේ. ඒක කිසිම දෙයක් තේරෙන්න ඕනේ. අන්න තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසුදු පවිත්‍ර කොට දේශනා කරපු ධර්මයේ දැන් පින්නතුන්ට ඔන්න පහදා දුන්නා. මුළු ලෝකයක් අතරමං වෙලා විකෘති වෙලා නටන ලෝකයක ඔන්න පින්නතුන්ට පැහැදිලිව මාවත කියලා දෙනවා. මේ මාර්ගයට ඇතුල් වෙච්ච ගමන්ම පින්නතුන එයා අකාලික වෙනවා. එහෙම නැත්නම් කාල තරණය කරනවා. මේ නිරෝධ සහගත මාර්ගයට ඇතුල් වෙච්ච ගමන්ම එයා අකාලික වෙනවා. එයා කාල තරණය කළා. කාලයෙන් ඉක්මව ගමන් කළා. තවදුරටත් ස්ත්‍රියක් නොවේ, තවදුරටත් පුරුෂයෙක් නොවේ, තවදුරටත් ජාතිකයෙක් නොවේ, තවදුරටත් ආගමිකයෙක් නොවේ. ආගමක් තියෙන්න ඕනේ කියනයි හිතන් ඉන්නව. ආගමක් තියෙන්න ඕන යුද්ධ කරන්න, ආගමක් තියෙන්න ඕන ප්‍රශ්න හදාගන්න, ජාතියක් තියෙන්න ඕන යුද්ධ කරන්න, ජාතියක් තියෙන්න ඕන ප්‍රශ්න හදාගන්න. අපිට විතරක් නෙමේ ජාතියක් නැත්තේ, සියලු දෙනාටම ලෝකේ ජාතියක් නැති වෙන්න ඕන. අපිට විතරක් නෙමේ ආගමක් නැති වෙන්නේ, සියලු දෙනාටම ලෝකේ ආගමක් නැති වෙන්න ඕන. ඒක නේද තත්ත්වාකාරය? එතෙන්ට ගියාම ඒකද නෙමේද? Taman තීරණය කරන්න. තත්ත්වාකාරය කියන්නේ මොකද්ද කියලා? ලෝකේ තත්ත්වාකාරය ආගමක් තියෙන එකද නැති එකද? සැබෑ ස්වභාවය තමයි ආගම නැති එක. දැන් ඉපදුණු ළමයට, අද ඉපදුණු ළමයට ආගමක් තියෙනවද? අද ඉපදුණු ළමයට ආගමක් නැහැ. අද ඉපදුණු ළමයට ජාතියක් නැහැ. අනාගතයේදී ඔන්න මව්පියෝ නැතුව කොහොම හරි හදනවා මැෂින් එකක් ඇතුලේ හදන්න ළමයෙක්. එතකොට එයාට අම්මෙක් තාත්තෙක් නැහැනේ. එතකොට මොකක්වත් නැහැ. ඊළඟට සමහර දේවල් තියෙනවා වෙනෝම ඕපපාතික සත්තු බිහි වෙනවා. එහෙනම් මේ පින්නතුන්ට හොඳට පැහැදිලි ඇති ආගම, ජාතිය, වර්ගය, කුලය, ගෝත්‍රය කියන්නේ පරමාර්ථයක් සත්‍යයක් නෙවෙයි. ඒක හදාගත්ත එකක්. හදාගත්ත එක. ඒ හදාගත්ත එකේ ඉල්ලලා ඉන්නකන් නිවන නෑ. ඒව අතහරින්න ඕන. ඒව අතහැරලා විද්‍යාවට පිවිසෙන්න ඕන. හැම මොහොතකම ජීවිතයේ දිහා විද්‍යාත්මකව බලන්න පුරුදු වෙන්න. මතවාදීව බලන්න යන්න නැතුව, කල්පිතව බලන්න යන්න නැතුව විද්‍යාත්මකව බලන්න පුරුදු වෙන්න. දැන් අපි මොකද්ද ගන්න ඕන මේ ධර්මයේ අසා? අසා අපි දැනගන්න ඕන මේ සියලු සංස්කාරකයෝ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් රූප වශයෙන් නොගත යුතුයි, වේදනා වශයෙන් නොගත යුතුයි, සංඥා වශයෙන් නොගත යුතුයි, සංකාර වශයෙන් නොගත යුතුයි, නොගත යුතුයි, නොගත යුතුයි කියලා කල්පනා කරනකොට මෙයා සසරින් මිදෙනවා. අනිත්‍ය නම් ඒක ගන්න හොඳ නෑ, ඒක අතහරින්නමයි ඕන පින්නතුනි. දුක නම් ඒක ගන්න හොඳ නෑ, අතාරින්නමයි සුදුසු. පින්නතුනේ තේරෙන්නේ වැටහෙන්නේ කියල නෙමෙයි හරියට මන්දිම ප්‍රතිපදාව වැටහුනාම එයා ඇති කර ගන්න ඕන, එයා සතුටක් ඇති කර ගන්න ඕන. මම මෙතෙක් කලක් වේදනාවන් වලින් දුක් විඳ දැම්මට වේදනා නැත කියලා සතුටක් ඇති කර ගන්න ඕන. මම මෝහයේ පැටලිලා මේ අන්තවල මෙච්චර කාලයක් සිටියා, මෙන්න අන්තයකට නොවැටෙන මාවත මට මුණ ගැහුණා කියලා සතුටු වෙන්න ඕන. එතකොට සරියුත් මහහාමුදුරුවන්ගෙන් අහනවා මේ පින්නතුනේ මේ නිවන සැප වෙන්නේ කොහොමද කියලා. නිවන සැප වෙන්නේ මහණෙනි නිවන අවේදිත නිසාමයි කියලා කියනවා. විඳින්න බැරි නිසාමයි, විඳින ස්වභාවයක් නැති නිසාම නිවන සැපයි කියලා දේශනා කරනවා. පැහැදිලිනේ? එතකොට අපිට මේ අවේදීත මගක් හම්බුනහම අපි ඒක තේරෙන්නේ නැහැ කියලා අයින් කරන්න නෙමේ තියෙන්නේ. අන්න අපිට මාවත මුණ ගැහුණා කියලා සතුටු වෙන්න තියෙන එතන. අපිට මාවත මුණ ගැහුණා කියලා සතුටු වෙන්න. ඒ කියන්නේ අහුවෙන්නේ නැති තැනකට ගියොත්, විඳින්නේ නැති කෙනෙකුට ගියොත්, සංකාර කරන්න බැරි තැනකට ගියොත්, විඥාන කරන්න බැරි තැනකට ගියොත්, ස්ත්‍රී පුරුෂ භාවයේ නැති තැනකට තමන්ගේ මනසපත් වුණොත්, ආගම් ජාති වර්ග කුල ගෝත්‍ර ඉක්මවා සිත පිහිටියොත්, අනේ මට තේරෙන්නේ නැහැ කියලා හැරිලෙන්න එපා, එතන පිහිටන්න. එතන පිහිටා සිටින්න බලන්න. තමන්ට නුවණින් අනුමාන වශයෙන් ඡායාවක් වශයෙන් හරි එවැනි පිහිටීමක් තියනවද කියලා ටික වෙලාවක් සංසුන්ව ඒක තේරෙන්නේ නැත්නම් සායන්හන්සේ දේශනා කරපු ධර්මයේ ටික මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට එතෙන්ට සිත පිහිටයි. මානව සත්ව වර්ගයාගේ උච්චම ඥාන දර්ශනය තමයි මේ නිර්වාණ ඥාන දර්ශනය. ඉතින් පින්නතුනේ මුළු මහත් විශ්වයේම ඒ උච්ච ඉහළම ස්ථානයේ පවතින ඒ ඥාන දර්ශනයට පිවිසීම සඳහා විශාල පරිත්‍යාගයක් කැපවීමක් කරන්න ඕන. බොහෝම ගැඹුරින් සිහිනුවන වඩන්ට ඕන. බොහොම ගැඹුරින් ඥානය වඩන්ට ඕන. ඉතින් සිහිනුවන වඩන්න පුළුවන්කම තියෙන්නේ හිතේ කෙලෙස් දාහයන් නැති අයට. ඉතින් ඔය සිහිනුවන වඩන්න බෑනේ හිතේ නොයෙකුත් තණ්හා මාන දිට්ටි කෙලෙස් දාහයන් තීද්දී නිවන් ධර්මය වඩා ගන්නට බෑ පින්නතුනේ. ඒ කියන්නේ තාම ජීවිතේ කාලා ඉවර නැත්තම්, ඇඳලා පැළඳලා ඉවර නැත්තම්, හරි හම්බ කරගෙන ඉවර නැත්තම්, ඒවා කෙරෙහි සිත් පිහිටුවා ගත්ත කෙනෙකුට නිවන් දකින්න ලේසි නෑ. ඒව ඇති කියලා හිතනවා නම්, ඒව ඉවරයි අපි කරලා කියලා හිතනවා නම් විතරක් අන්න එවැනි හිතකට විතරක් නිවන් මඟ සාක්ෂාත් කරන්න පුළුවන්. දැන් බලන්න ඔබේ සිහිය තවම හොයන්නේ මොනවද කියලා බලන්න. මෙතන හැමෝටම ගැලපෙන්න දේශනා කරන්නේ නානත්ත කාය නානත්ත සංඥා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් හැම දෙනාගේම විවිධයි මනස. ඔබේ මනස ඇත්තෙන්ම හොයන්නේ මොනවද? ඔබේ මනස හොයන්නේ මුදල්ද? සල්ලිද හොයන්නේ? තාම සල්ලි හොයනවා නම් සල්ලි කෝණයෙන්ම තමයි එයා බලනවා ඇත්තේ. ඔබේ මනස හොයන්නේ කීර්ති ප්‍රශංසාද බලන්න. එහෙම වුණොත් කීර්ති ප්‍රශංසා කෝණයෙන් තමයි ඔය මනස බලනවා ඇත්තේ. ඔබේ මනස තාම කාලා ඉවර නැද්ද? ඇඳලා පැළඳලා ඉවර නැද්ද? වාසස්ථාන හදාගෙන ඉවර නැද්ද? යුතුයකම් ඉෂ්ට කරලා තාම ඉවර නැද්ද? ඉවර නැත්තම් ඒක ඉවර කරගන්න, අහවර කරගන්න. මනසින් විදුසුන් නුවණින් බලලා ඒක අහවර කරගන්න. මාරයා ඔබව රඳවන්න එක එක කොන්ත්‍රාත්තු ඕඩර්ස් දෙනවා. ඊට පස්සේ ඒ ඕඩර්ස් වලට වැඩ කරනවා. මගේ බුදු පියාණන් වහන්සේ භාවනාත්මක වැඩඉද්දී මාරය ඇවිල්ලා ඕනද ලොකු ඕඩර් එකක් දුන්නා. මොකක් දුන්නේ? හෝ ඔයා මුළු ලෝකෙටම රජ වෙලා රට දැහැමින් පාලනය කරන්න කිව්වා. බුදුහාමුදුරුවන්ට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ඔකට උත්තරයක් තිබ්බා. එක මිනිස්සෙක් වෙනුවෙන් හිමාල පර්වතේ මට රත්තරන් කරලා දෙන්න පුළුවන්. ඒත් පුදුමේ කියන්නේ ඒ මනුස්සයා නොසෑහෙන බව. ඉතින් මාර්ය මම මොකටද මනුස්සයෝට ගිහිල්ලා මේ නිවන් මඟ කියන්නේ? එක මනුස්සයෙක් වෙනුවෙන් මට පුළුවන් මුළු දඹදිව් තලයේම දනිස්සක් ළඟට වතුර පෙරෙන්න වහිනවා. ධනිස්සක් ළඟට වතුර පෙරෙන්න වහිනවා වගේ රත්තරම් මට පුරවලා එක මිනිස්සෙක් වෙනුවෙන් දෙන්න පුළුවන්. එක මිනිස්සෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් මට. ඒත් මනුස්සයා සෑහීමට පත් වෙන්නේ නෑ. ඒ නිසා මම මේ වැඩේ කළ වැඩක් නෑ. එහෙනම් අපේ ඉන්න පරම්පරාවේ දරුවන්ට සමහර මව්පියෝ දහම නොදී ධනයම සමීප කරලා සමීප කරලා ඒගොල්ලොව පූර්ණත්වයට පත් කරන හදන එකෙත් එච්චර තේරුමක් නෑ පින්නතුනේ. ධනයම පූර්ණත්වයට පත් කරන්න බෑ කෙනෙක්ව. කිසි කෙනෙක් බෑ. කවදාවත් බෑ. මේ ලංකාවේ ඉන්න ඕන පෝසත් මිනිස්සෙක් කෝටිපතියෙක් හැමතිස්සෙම ඉන්නේ නොසෑහෙන ගතියෙන් ඉන්නේ, මදිකමෙන් ඉන්නේ. දැන් මේක හදාගන්න එපා. මේ භෞතිකවාදීව රස්සාවක් කරන්න නැතුව, ව්‍යාපාරයක් ආරම්භ කරන්න නැතුව, ඈ අනිත් අයට රැකියාවල් දෙන්න නැතුව ඉන්න ඕන. ඕකනේ අපේ බෞද්ධයන්ට මේ වැරදිච්ච තැන. මේ පරමාර්ථය ගේනු සම්මුතියට. සම්මුතියට ගෙනල්ලා සම්මුතියෙන් කරන්න ගියොත් මේක වැද්දෙක් වෙනවා. තේරෙනනේ? තමන් කරන කියන ඔක්කොම වැදගත් කරලා හාමුදුරු කිව්ව වැඩක් නැහැ, එහෙමටපත් වෙන්නේ නැහැ කිව්ව වැඩක් නැහැ කියලා අයින් කරලා දාන මේක සම්මුතියෙන් පිළිපදින්න යන්න එපා. මේක මනසින් අනුගත වෙන්න ඕමනා දෙයක් වෙන තුනේ. මනසෙන් අනුගත කරගන්න ඕමනා දෙයක්. සම්මුතියෙන් කරන්න තියෙන දෙයක් නෙමෙයි. සම්මුතියෙන් මිනිස්සෙකුට සිව්පසේ ඕන. යුතුකම් ඉෂ්ට කරන්න, දානමාන දෙන්න. ඔය දේවල් වලට හැම දෙයකටම දෙයක් ඕන. ඒක සම්මුතියක් දේ. සම්මුති වශයෙන්ම ඒක පැත්තකින් තියලා තියන්න. ඒක සම්මුති ලෝකයේ දෙයක්. ඒකට ගින්නට අයිති දෙයක්, ඒක ජලයට අයිති දෙයක්, ඒක මහ පොළොවට අයිති දෙයක්. ඒක මට අයිති දෙයක් නෙමෙයි. ඒක මගේ ජොබ් එක. එහෙම නැත්තම් පැවැත්ම. ඒක සම්මුතියක් විතරයි. ඒක අල්ලගෙන ඉන්න වොෂ්රූම් එකට යනකොට සමහර කට්ටිය බෑග් එක අතර දීලා යනවනේ මං එනකම් මේක තියාගන්න කියලා. ඔන්න ඔය වගේ අල්ලගෙන ඉන්න. සම්මුතියෙන් ඔබට ලැබිච්ච දේවල් අල්ලගෙන ඉන්නවනම් අල්ලගෙන ඉන්න ඕන කොහොමද? ඕ කවුරු හරි වොෂ්රූම් එකට යන්න දුන්න කියලා හිතාගන්නකො අතේ තියාගන්න. තමන්ගේ යාළුවෙක් හරි කවුරු හරි එහෙම නේද? එහෙම නැත්තම් පොඩ්ඩක් යහම ඉන්න කියලා දීලා යනවා. තමන්ට අයිතියක් නැහැ ඒක ඇරලා බලන්නවත්, ඒකේ තියෙන දේවල් ගන්නවත්. හොඳ කෙනෙක් නම් ගන්නෑ, නරක කෙනෙක් ගන්නේ. ත්‍යාන්නේ වගේ සම්මුතිය අල්ලන්න ඇති දෙයක් නැහැ. ඒක ඕන වෙලාවක බිමින් තියන්න පුළුවන්කම තියෙන්න ඕන. අතහැරලා දාන පුළුවන්කම තියෙන්න ඕන. එහෙම නැත්තම් නිවන් දකින්න බෑ පින්නතුනේ. ඉතින් මේ නිවනේ තියෙන වටිනාකම මොනවා හේතුවකින් මිනිස්සයාගෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. එයා ඒකේ වටිනකම දන්නේ නැති නිසා හරීම අඩු වීරයක්, අඩු බලයක් තමයි තියෙන්නේ කියලා මට පේනවා. දැන් අපිට ඉස්සර නම් හිටියා දවසට පැය 8 බණහපු පින්නතුන් හිටියා, අහලා ජීවිත අවබෝධය කරගත්ත පින්නතුන් සිටියා. නමුත් දැන් ඉන්න අය එහෙම අහන්නේ නැහැ. ජීවිතේ එහෙම තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඔහේ වැඩසටහනකට දෙහිකට සහභාගී වෙලා යන්තම් මනස හදාගෙන ඔහේ ඉන්නවා විතරයි. ඉතින් අර ඒ වගේ ආරද්ධ වීරියක් ඕන. ඒකට හේතුව ධර්මයේ හැල්ලු වෙනවා, ධර්මයේ සුලභ වෙනවා, ධර්මයේ තියෙන ආගය සහ වටිනාකම නැතුව යනවා. ඊට පස්සේ ඒක නොතකා හරිනවා. පිනොතේ රත්තරන් ඔය ඔය වටේට ඈතින් ඈතින් පේන ලොකු ගල් කඳු වගේ ලංකාවේ තිබුණා නම් මිනිස්සු කරේ දාවිද? කනේ දාවිද? එහෙමනම් මිනිස්සු රත්තරන් කරේ දාන්නේ නැහැ. මොකද හේතුව? වටිනාකමක් නැහැ. මිනිස්සු ඒව දාන්නේ අඩිතාලමට. කඩලාගෙනලා අඩිතාලමට දාන්නේ. අන්න ඒ වගේ වෙනුතේ ධර්මයක් ටිකක් සුලභ වෙනකොට හැමතිස්සෙම කතා බහ වෙනකොට ඒකේ අගය නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ ආයතුරු දහන් වෙනවා. ආයතුරු දහන් වෙන වෙනුතේ. දිවි පරදුවට තියලා මම මේ සසර ගතරින් එතර වෙන්න ඕන, මේ සත්‍ය අවබෝධය මම කරන්න ඕන, නුවණින් ධර්මය මෙනෙහි කරන්න ඕන කියන තැනට හිත ආවේ නැති වුණොත් ඉවරයි. එතෙන්ට සිත ගන්න ඕන. යම්කිසි ශිෂ්‍යෙක් කල්පනා කරනවා මමත් විදුහල්පති කෙනෙක් වෙන්න ඕන කියලා. ශිෂ්‍යයා හිමින් සැරේ ගිහිල්ලා වරින් වර ඔළුව දම දමා බලනවා විදුහල්පතිගේ කාමරේ. මොකද විදුහල්පති කෙනෙක් වෙන්න. එතකොට විදුහල්පති ඉන්න විදිය, විදුහල්පති කරන වැඩ ටික ඒ මනුස්සයා හොරෙන් හොරෙන් ජනේලෙන් බලනවා ගිහිල්ලා. එහෙම බැලුවයි කියලා විදුහල්පති කෙනෙක් වෙන්න පුළුවන්ද? විදුහල්පතිගේ මීට අවුරුදු 10කට කලින් ජීවිතේ බලන්න ඕන. ඈ මීට අවුරුදු 15කට කලින් ජීවිතේ බලන්න ඕන. මීට අවුරුදු 20කට කලින් ජීවිතේ බලන්න ඕන විදුහල්පති වෙන්න ඕන. අපේ අය බුදු බව ප්‍රාර්ථනා කරනවා දුෂ්කර ක්‍රියා අවුරුදු 6 කපා හැරලා. තේරෙන්නේ? බුදු බව ප්‍රාර්ථනා කරනවා දුෂ්කර ක්‍රියා 6 කපා හැරලා. ආනන්ද හාමුදුරු කෙනෙක් වෙන්නත් ප්‍රාර්ථනා කරනවා මගෙත් අර දුෂ්කර කාලයක් තුන ඒ කාලේ කපා හැරලා. දවසක් කොළු ගැටේ කොහොම කියලා තිබ්බා යකෝ මහාන වෙන්නනේ දෙන්නේ කියලා. එහෙමත් හිතන මිනිස්සු ඉන්නවා නිකං ගන්න දෙක හම් වෙනවා. ඇඳුම් පැළඳුම් හම් වෙනවා, හරියෝ ඈ යාන වාහන හම් වෙනවා, ඉනේ දින පන්සලක් මේ හම් වෙනවා. හොඳ හරිෂෝක් නෙමේක කියලා හිතනවා. අන්න ඒකයි වෙන්නේ. නුවණ නැතිගෙන බුදු බවත් ප්‍රාර්ථනා කරන දුෂ්කර ක්‍රියා අවුරුදු 6 කපා හැරලා. ඉස්සෙල්ල ඔබ බුදු වෙන්න ඕන නම් ප්‍රාර්ථනා කරන්න දුෂ්කර ක්‍රියා අවුරුදු 6 ප්‍රාර්ථනා කරන්න. ආනන්ද හාමුදුරු කෙනෙක් වෙන්න ඕන නම් කරේ පාත්‍රයක් එල්ලගෙන ඔය ගමක් ගමක් ගානේ ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ හින්ද පාතේ වැඩපු කකුල් දෙකේ සෙරප්පු දෙකක් නැතුව පාරේ පිච්චි පිච්චි ගිය දුෂ්කර ජීවිතයක් තිබුණු සමයක් තිබ්බා. අන්නේ කාලේ ප්‍රාර්ථනා කරන්න ඕන. එතකොට ආනන්ද හාමුදුරු කෙනෙක් නිර්මාණය වෙනවා. ඒ කටුක ජීවිතේ ප්‍රාර්ථනා කරන්න නැතුව ජයග්‍රාහී ජීවිතයකට සමීප වීමක් නැහැ. එහෙම වෙන්න ගියොත් ද්වේෂය විතරයි ඉතුරු වෙන්නේ අර දේවදත්තට වාගේ. දේවදත්ත දුෂ්කර ක්‍රියා කාලය ගත්තේ නෑනේ. එයා ගත්තේ කෙලින්ම බුදු බවෙන් ගත්තේ. බුදු වෙන්න ඕන. සමහර පෝසත් මිනිස්සු දිහා බලන සමහර අය ඉරිසියා කරනකොට මම කියන්නේ ඔබ ඉරිසියා කරන්න එපා. ඔවුන් පරම්පරා ගානක් තිස්සේ එකම විදියට මහන්සි වෙලා දවසේ පැය 8ක් 9ක් 10ක් වැඩ කළා ওই தත්ත්වයට ওই ව්‍යාපාරය අරගෙන තියෙන්නේ. ඔවුන්ගේ කාලය ශ්‍රමය වැය කිරීම සියලුම විනෝදාංශ ඔක්කොම වැය කරේ වුන් මේ වෙනුවෙන් කියලා මම පෙන්වලා දෙනවා. එතකොට සමහර මිනිස්සුන්ට ඉරිසියා කරන්න හිතෙන්නේ නැහැ. මොකද හේතුව ඒ තරම් ඒගොල්ලෝ ඉතින්ද දුක් විඳලා තියෙනවා, වෙහෙස වෙලා තියෙනවා. අන්න ඒ වගේ පින්නතුනි ධර්මයත් එහෙමයි. ධර්මයක් තුල යමෙක් ගොඩ නැගෙන්නේ මේ පසුබිමේ විශාල දුෂ්කර ක්‍රියාවක් තියෙනවා පින්නතුනි. මොනවද කරන්න ඕන? කල්යාණ මිත්‍රත්වයක් තියෙන්න ඕන. ඒ කියන්නේ නිවන් මඟ දැකපු කෙනෙක්ගෙන් බණ අහන්න ඕන. නිවන් මඟ දැක්කේ නැති කෙනෙක්ගෙන් බණ අහන්න එපා. ඌ පිස්සේ තේරුණා නේද? සම්බේ පුදජන උම්මත්තක එයාගේ සිවුරක් කරේ තිබුණත් නැතත් පිස්සෙක්. සද්ධර්මයේ දැක්කේ නැති, දැක අවබෝධ කරගත්තේ නැති ඕනම කෙනෙක් පිස්සෙක්. එච්චරයි. බුදු වදනේ හිමයි කියවෙන්නේ පිස්සෙක්ගෙන් බණ අහලා වැඩක් නැහැ. ඒ නිසා ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් බණ අහන්න ඕන. ධර්මයේ දැක අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන් බණ අහන්න ඕන. ඒක මාර්ගඵලයේ මොකද්ද කියන එක වැදගත් වෙන්නේ. කෙලින්ම අර ආර්ය භූමියට ඇතුල් වෙන සංයෝජන කීපයක් දුරු කරලා ආර්ය භූමියට ඇතුල් වුණාට පස්සේ යා අයිති වෙන්නේ පුහුදුන් ගණේට නෙමෙයි. එතනින් එහාට ඔක්කොම අයිති වෙන්නේ ආර්ය ශ්‍රාවක ගුණයට. ඒ කාට වුණත් ඒ මග කියන්න පුළුවන්. එතනින් එහාට දැක්කට පස්සේ කාට වුණත් මග කියන්න පුළුවන්. මොකද එතන ඉඳන් තියෙන්නේ එකම පංච උපාදානස්කන්ධය සිවුම් කරගෙන යන වැඩපිළිවෙලක් තියෙන්නේ. දැන් සෝහාන් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? අර කොට්ටිත හාමුදුරන් වහන්සේට දේශනා කරපු විදියට මොකද්ද කරන්න තියෙන්නේ? පංච උපාදානස්කන්ධය ආදීනවේ බැලීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. එතකොට සකදාගාමි වෙන්න මොකද කරන් තියෙන්නේ? ඒත් වෙන භාවනාවක් නැහැ. පංච උපාදානස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. එතකොට අනාගාමි වෙන්න බැනම භාවනාවක් නැහැ. ඒකමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. එතකොට අරිහත් භූමිය ලබන්න වෙන භාවනාවක් ඒත් නැහැ වෙනුත්. ඒත් තියෙන්නේ පංච උපාදානස්කන්ධයම තවත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. අරිහත් වෙනවා. අරිහත් වුණාට පස්සේ වෙන භාවනාව ඒත් නැහැ. ඒත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන හැබැයි සියල්ල කරලා අවසන් කරලා තියෙන්නේ. නමුත් පංච උපාදානස්කන්ධයේ ස්වභාවය දකිමින් අත්තර වාසය කරනවා. කියන්නේ විකුණලා ඉඳම පාර ළඟ යනවා බලාගෙන. නිකමට ඕනම් කියන්න පුළුවන් මගේ ඉස්සර ඉඩමක්. අපි දැන් ඕක විකුණලා අවුරුදු 15ක් විතර වෙනවා, 20ක් විතර වෙනවා. ඉස්සර ඕක තනි කෑල්ලට තිබ්බේ. දැන් ඒක කඩලා වෙන් කරලා වෙනස් කරලා තියෙනවා, පවුල් වලට බෙදලා දීලා. ඕනම් කියාගෙන යන්න පුළුවන්. ඉස්සර මෙහෙ හිටියනම් අද වටිනෝ ඉඩ ගඩා. අතීත සිද්ධාන්තයක් විතරයි. අයිතියක් නැහැ. වැටපණින්න බෑ. ගේට්ටුවෙන් ඇතුළට යන්න බෑ. යන්නේ නැහැ. මොකද විකුණන්නේ. ඒ වගේ පින්නතුනි අරිහත් සිත ලෝකේ සියල්ල අතහැරලා තියෙන්නේ. සියල්ල අතහැරලා තියෙන්නේ. කොතනින්ද? පංච උපාදානස්කන්ධයෙන්. පංචුපාදානස්කන්ධය සක්කාය දිට්ඨිය. ඉතින් කට්ටිය සෙල්ලමක් කියලා අල්ලගෙන ඉන්නවා. පිනතුනේ ඒක සෙල්ලමක් නෙමෙයි. මනුස්සයන්ට බොහෝ දුක් විපාක පිණිස පවතින්නේ මේ පංච උපාදානස්කන්ධය. ඒ නිසා මේක හොරි, gadu, වනයක්, පිළිකාවක්, රෝගයක් හැටියට දැකලා වහාම සුවවත් කරගන්න ඕන, අයින් කරගන්න ඕන දෙයක්. සක්කාය දිට්ඨිය, මමත්වය. ඒ නිසා තමගේ මමත්වය රැගෙන යන්නට ඉඩ තියෙනවා අපායට, තිරිසන් ලෝකයට. විශාල දුක් රැසකට සසර. මොකද හේතුව පින්නතුනේ, කොච්චර කෑගහලා කිව්වත් තේරෙන්නේ නැහැ මේ ඉන්න බෞද්ධයන්ගේ ඔළුව අවදි වෙන්නේ නැහැ. බුද්ධෝත්පාදෝ දුර්ලභෝ ලෝකස්මි. වර්තමානයේ ආර්ය ශ්‍රාවකත්වය සහ ආර්ය දර්ශන අවබෝධය පසක් කරගත් උත්තමයෝ අතිශයින්ම දුර්ලභයි. ආයි පින්නතුනේ මේ ආර්ය ශ්‍රාවකය ටික නැති වෙලා ගියොත් කීප දෙනා වහන්සේලා හරි ඉන්න කට්ටිය නැති වෙලා ගිය ගමන් ආයි පොත ගියෝ ඉන්නයි තියෙන්නේ. ආයි කිසි කෙනෙක් නැහැ වෙනතුනේ. ආයි තින් අහසේ මල් වරුසාවයි අහස පුරා මල්, පොළොවේ මල් වරුසාවයි පොළොව පුරා මල්, ඈ ජලයේ මල් වරුසාවයි ජලයේ පුරා මල්, තිලොවේ මල් වරුසාවයි තිලොව පුරා මල්. සාදු සාදු සාදු. ඒව නැත්තම් මොකක් හරි මැණික් ගලක් හරි රවුම් කොල්ල කපාගෙන වටි ඇවිද ඇවිද වැඳ වැඳ ඉන්න පුළුවන්. ඒව නැත්තම් මොකක් හරි රත්තරන් හාලේප කොල්ල වැඳ වැඳ ඉන්න පුළුවන්. මොකක් හරි පූජාවක් කරගෙන, බුද්ධ පූජාවක් කරගෙන, මොකක් හරි එකක් ඉතින් ඇදහිීමක් යාඥාවක් කරගෙන ඉන්න පුළුවන්. ඕක ටිකක් මිත්‍යාව පැත්තට ගියොත් එහෙම එළුවෙක්ගේ බෙල්ලක් කපලා, කුකුලෙක් පූජ කරලා, බිත්තරයක් පූජ කරලා, කාට හරි මිරිස් සම්බරලා, එහෙම නැත්නම් පොල් පොල් ගහලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අරට වැඩි අරක හොඳයි. මොකද සත්භාවයක් ඒකේ තියෙනවනේ. හැබැයි දර්ශනේ නෑ. දර්ශනේ ඕනත් නෑ. මොකද ඔච්චර නිකන් දර්ශනේ. නේද? අර සත්තු වගේ ඔහේ යැතෙන තියෙන ඔය ඉන්නේ ඔය ඉඩම ගෙනල්ලා අමාරලාට හරක් බඳින උන් ඉතින් දවසෙම තරකොලක කාය ඉඳලා පාඩු යනවා. ඉතින් මිනිස්සුත් එහෙමයි. ඔය දවසෙම කකා ඉඳලා වයසට යනවා. නුවණ වැඩෙන්නේ නෑ. වස්සාන දස්ස වඩන්නේ පඤ්ඤා දස්ස නවඩති. මස්තන් වැඩිලා තියෙනවා, නුවණ වැඩිලා නැහැ. දැන් ඔය පිටරටවල් වල හැරි මෙහෙ ඉන්න කෝඩ් බෑවල් ඇඳගත්ත හොඳට ලස්සනට පිළිවෙලට ඉන්න සමහර පොෂ් අයගේ ස්වභාවය ඕක තමයි. පිටින් හරි පොෂ්, හැබැයි ඇතුළ හරියට පුස්. තේරෙන්නේ නැහැ. ඒ ඇතුළේ පුස් ගතිය, හිස් ගතිය නැති කරගන්න ඕන. ඉතින් වැඩක් නැහැ පින්නතුනේ හිස්කම තියෙද්දි. නුවණ හසුරවන්න ඕන, නුවණ තේරුම් ගන්න ඕන. දැන් ඉතින් මාර්ගය පෙන්නලා තියෙන, දැන් තමන්ට මාර්ගය තේරෙනවා. ඉතින් මාර්ගය තුල තමන් වැඩෙන්න ඕන. යන්න එපා කියන මාර්ග ටික පෙන්නලා තියෙනවා. යන්න ඕන මාර්ගය තමන් තෝරගන්න ඕන. මෙන්න මේ අන්ත සමූහයම පින්නොත්න එකට ඒක රාසි කරලා ධම්මචංක පවත්තන සූත්‍රයේදී සංචිත්ත වශයෙන් කියනවා දේ මේ අන්ත අපබ්බජිතේ නැනසේවි ධම්ම. මහණනි, අන්ත දෙකයි ලෝකේ හැම විටම තියෙන්නේ. මේ අන්ත දෙකකට වැටෙන්න එපා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය මජ්ඣිමා ප්‍රතිපදා. මේ මජ්ඣිමා ප්‍රතිපදාව තෝරගන්න නුවණෙන් ඔච්චරයි තියෙන්නේ. ඒකට ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට සිත එතෙන්ට යොමු කරන්න. එතකොට වෙන දේ ඔබ තුල වෙන්නවා. වෙන දේ වෙයි. හරි ශ්‍රේෂ්ඨ අවස්ථාවන්න පිනතුනේ. මේ සංඥාව හැමතැනම බෙදෙද්දී නොබෙදෙන තැනකට බුදුහාමුදුරු ගෙනල්ල මාවත පෙන්නවා. වේදනාව බෙදෙද්දී අනේකාරකාරයට නොබෙදෙන තැනකට ගෙනල්ලා පෙන්නවා නිරෝධ මාර්ගය. ඒසා උත්සාහ කරන්නත් එපා අපේ වෙනතුන් පංච උපාදානස්කන්ධය දාලා එතෙන්ට යොමු කරලා පංච උපාදානස්කන්ධයෙන් නිවන හොයන්න ලෑස්ති වෙන්න එපා. ඉන්ද්‍රියන් වලින් නිවන හොයන්න එපා. තේරුණානේ? ඉන්ද්‍රියන් වලින් නිවන හොයන්න එපා. අර දර්ශන අවබෝධයට පත් වෙච්ච කෙනෙක් ගැන මං සිද්ධියක් වෙනතුන්ට කියලා තියෙනවා. අපේ අය ගමේ ගිහපු වෙලාවේ අපේ ඉරිය බාප්ප කෙනෙක්, එයා පොලිස් නිලධාරියෙක් හිටපු විශේෂ කාර්ය බලකායේ මුල්ම ආරම්භක සාමාජිකයෙක්. ඉතින් මං ගමේ ගියාම මම මගේ බාප් මගේ තාත්තගේ මල්ලි. එතකොට මේ එයා කෙලින්ම දකුණේ මිනිස්සු කට කෑවත් ඔහි ගිය කාල හිතට එන එක කියනවනේ. එතකොට මට කිව්ව දෙයක් තමයි මං ඒ කතාව කියලා දෙනවා. නිකං කන්න ක්‍රමයක් හොයාගත්ත නේද කියලා ඇහුවා. ෂොක් කතාවක් ඇත්ත තමයි. ඒ කතාව ඒක බොරුවක් නෙමෙයි. ගොඩක් වෙලාවට පැවිදි ගමේ තියෙන නිකං කන එක තමයි ගොඩක් වෙලාවට. ඉතින් මං නම් බලාපොරොත්තු වෙන්නේ නිකං කන එක. මට මේ සද්ධර්මයේ තිබුණ නැත්තම් මම නිකං කන්නේ මම බිස්නස් එකක් කරනවා. ඒ වුණේ තමයි සිවුරු ගැලපට ලෝගන ඉන්න ඕනේ. හොඳ ව්‍යාපාරයක් කරනවා. ව්‍යාපාරයක් කළා තමයි සතුටු විදියට දිනු වෙන පුළුවන් නේ. මොලේ තියෙනවා නම් වෙහෙස වෙනවා නම් කැප වීම කරනවා. එතකොට මගෙන් ආ නිකං කන්න ක්‍රමයක් හොයාගත්ත නේද කියලා. එතකොට මං කිව්වා ඔයාටත් එක්ක මං කෑම ගෙනල්ලා තියෙන්නේ, වොෂ් එකක් දාගෙන එන්නකෝ. කාටද කියන මේ බාප්පට කොහොමද දෙන ටෝක් එක? ඔයාටත් එක්ක කෑම ගෙනල්ලා තියෙන්නේ, මං වොෂ් එකක් එහෙම දාගෙන එන්නකෝ. එයා ගමනක් ගිහිල්ලා ආපු ගමන් හිටියේ. මේකට ඒක ඉච්චර තේරුන්නේ මොකද්ද කිව්වේ කියලා. එයා බයත් හිතෙන්නේ නැති නේද? මාර ටෝක් එකක් දුන්නේ කියලා. ඊට පස්සේ ආවා. ඉස්සරහට එනකොට කෑම එකක් බෙදාගෙන මාව කන්න. ඉතින් එතුමා කියන වංකෝ ඉතින් ඔහම කාලා බීලා ජීවත් වුණාම ඇතිද නිවන ධර්මයක් හොයන්නේ නැද්ද? එතුමා එක වාරටම කියව කතාව තමයි මේ කතාව මම කියලා තියෙනවා කලින්. මේ අපිත් හොයන්නේ ඒක තමයි හාමුදුරුවනේ. අපිත් මේ මැරෙන්න බැරි ගමන ජීවත් වෙනවා. ඒ තරම් ගැටලු ප්‍රශ්න අපිත් හොයන්නේ ඒක. අපිට කවුරුත් ඔක කියලා දෙන්නේ නැහැනේ. අන්න තැන, අන්න පොයින්ට් එක. එහෙනම් මිනිහා මෙච්චර කාලයක් හිත ඇතුලේ නිවනක් හොයලා තියෙනවා. අපිට තාම මොකෙක්වත් මේක කියලා දීලා නැහැ. අන්න පොයින්ට් එක. අර එක උත්තරය පින්නතුන්ට මේ අවුරුදු දැන් 18ක් විතර වෙනවනේ. මම කියාගෙන එනවා මම ධර්මය දැක අවබෝධ කරන අවුරුදු 18ක් විතර දැන් ඉස්සරහට කියාගෙන ඉන්න. ඒ මුළු කාලෙම අවුරුදු 18ක 20ක කියන දේවල් එක සැනේන් වචන ටික වචන දෙකකට ගොනු කරලා කිව්වා. මොකද්ද? ඔබතුමා මෙතෙක් කල නිවන හොයලා තියෙන්නේ ඉන්ද්‍රියන් පහෙන්. ඒකයි හම්බුනේ නැත්තේ. તો ඇත්තන්ට කියන්න තියෙන්නේ මොකද්ද? ඒකම මං කියනවා. ඔබ ඔයත් නිවන හොයලා තියෙන ඉන්ද්‍රියන් පහෙන්. ඒ නිසා හම්බුනේ නැහැ. ඉතින් ඒ වෙලාවේ මම මතක් කළා ඔබ ඉන්ද්‍රයන් පහෙන් තොරව බලන්න මං එච්චර ගැඹුරු කාරණයක් දේශනා කරේ එයාට තිබුණා ගැඹුරින් හිතා බැලීමේ ශක්්‍යතාවය හැකියාව නුවණ තිබුණා ඒ නිසයි මම කිව්වේ ඔයත්තන්ට ඒක තේරෙන්නේ නැත්තම් සමා වෙන්න තේරුණා නේද තේරෙන්නේ නැත්තම් සමා වෙන්න මොකද තේරෙන්නේ නැති එකේ වරදකරුව මමනේ ඒක කල්පනා කරන්න බැරි එක නෙමෙයි අධිකාරිය මං තේරෙන්නේ නැති උන්ට කියන එක මේක ඒක ඒ නිසා තේරෙන්නේ නැත්තම් සමා වෙන්න එයාට ශක්්‍යතාවයක් තියෙන බව මං දැනගත්තා එයාට මං කිව්වා ඔයත්තන්ට තේරෙනවද නැද්ද මං දන්නේ එතුමට කිව්වා ඉන්ද්‍රයන් පහෙන් තොරව බලපං මිනිහා එවලෙම බැලුවා මිනිහා කිව්වේ බාප්පට එවලෙම බැලුවා ඒ දර්ශනයට ආවට පස්සේ ඔය මට ලොකු පුංචිකම් આવෙන්නේ නෑනේ ඒ ඔක්කොටම වඩා ලොකුයි මං ඒක තමයි ස්වභාවය රජුරවන්ටත් වඩා ඉහළයි මට ලොකු පුංචිකම් හම්බෙන්නේ නෑ මට එහෙම ඒ මම හම්බෙන්නේ මොකද ඉහළම ඒ දර්ශන තලයේ ඉහළයි මම පොඩි වුණාට දර්ශන තලයේ ඉහළයි ඒ ඒ වචන පේලිය ඇතුළේ පින්නතුනි මුළු අවුරුදු සිය ගානක් කියන බණ තියෙනවා. ඉන්ද්‍රියෙන් පහෙන් තොරව බලන්න ඉන්ද්‍රිය පහෙන් තොරව බලන්න නිවන ඉන්ද්‍රිය පහෙන් තොරව බලන්න ඔන්න නිවන මුණ ගැසේ වෙන වෙන දකි. එවලෙම දකිනවා. එවලෙම ඒ අවබෝධයට පිහිටන සැනීම මුළු සරුවාගෙම කැටි වෙලා තිබුණු දේවල් සුණු විසුණු වෙනවා හරියට බෝම්බයක් පිපරුවා වගේ. ඒක තමයි මේ wisdom එක. කසනෙන් හරියට ධර්මයේ වැටිච්ච ගමන්ම අවිද්‍යාව සුණු විසුණු වෙලා යනවා පුපුරා යනවා පිරසනේ ඒක සර්වාංගයෙන්ම දැනෙන්නත් පටන් ගන්නවා මොලෙන් ඇඟෙන් මනසෙන් අනිත් පැත්ත ගහනවා මිනිස්සයාව ඒක හරියට එතන ඕපන් වෙන්න ඕන හරියට ඒකයි ඔය නිවන් දොර යතුර වගේ කියලා කියන්නේ ඒකයි හරියට හරි යතුර නම් ගැලපුණේ එක සැරයක් කරපොවපු ගම දොර ඕපන් වෙනවා විවෘත වෙනවා තවර එතෙන්ද සිත යොමු වුණා ලොකු දුකක් තිබුණා දැන් බලන්න බුදුහාමුදුර දේශනා කරපු මේ දුක්ඛ සත්‍ය හොඳට තේරපිලා තිබුණා මෙයාට Nirodha උවමනා කරලා තිබුණා එක වචනයයි ශනික වචන 25යි වැඩි ඉවරයි හැබැයි යා දන්නෙත් නැහැ මොකද්ද උනේ කියලා එයාට දාන්න බෑ මාර්ගඵල අරවා මේ මොකුත් දාන්න බෑ සහනයක් තියෙනවා එච්චර එයා දන්නේ නැහැ මොකුත් දන්නේ නැහැ මොකද්ද தත්තේ සංයෝජන ගියන් නැති වුණාද ඒ මොකුත් දන්නේ මාර සෑල්ලුවේ සෑහෙන නිදහස් එච්චරයි කොලාන් දෙනෙක් ඉන්නෝ ඒ වගේ සත්‍ය අවබෝධ කරගෙන ඉන්නෝ ඒ ඇත්ත දන්නේ නැහැ අපි කියන්නේ යන්නේත් නැහැ යා මොන අවබෝධයට මොන தත්ත්වයටපත් වුණාද කියලා. ඒ ඕන්නේ නැහැ. මුදේ ගහගෙන යන මිනිස්සයා වෙරළට ඇදලා දැම්මට පස්සේ ඌ පොල් ගෙඩියක් හරි ගාලා ජීවත් වෙයි. ආයි යාට මාලිගා හදන්න යන්න ඕනේ නැහැ. අපේ බලාපොරොත්තු එතෙන්ට. දැන් ඕක කිව්ව ගමන් එනවා ඊළඟට කවුරු හරි හොඳ කබඩි භික්ෂුවක් හරි ගිහියෙක් හරි එනවා, ඔය ආනන්ද හාමුදුරුවන්ට පුළුවන් යන්තම් සෝවහන් කරන්න විතරයි එන්න අපි අනුගාමී ගන්නවා, එහෙම නැත්නම් අපි රහත් කරනවා කියලා ගන්න. දැන් මේ 2022 100ක් පහල කරනවා කියලා මම හිතන්නේ 2017 18 දී වගේ කට්ටිය ඔන්න ගියා. දැන් රහත් කරන්න හදපු එකක් නැහැ, රහත් වෙච්ච අයත් එහෙම කපටි මිනිස්සු ඉන්නවා. එහෙම කපටි මිනිස්සු ඉන්නවා. මේ මග දැනගත්තට පස්සේ පින්නොත්නේ කාගෙවත් බණ අහන්න ඕනත් නැහැ. කාගෙවත් එක එක උගුල් වල රැවටෙන්න ඌමනාවකුත් නැහැ. මොකද මුලින්ම යා මග නොමග දැක්කට පස්සේ ආයි කාගෙවත් මග අහන්න ඌමනාවකුත් නැහැ. මොකද යා දිගටම දන්නු පංච උපාදාන ස්කන්ධය දුරු කරගෙනයි යන්න තියෙන්නේ කියලා. ආයි ඉතින් මේ එතරින් ඒ ගොඩ වුණාට පස්සේ මේ කාගෙවත් මේ අහුමුළු වල ගිහිල්ලා ගින්න ඕනේ නැහැ. තේරුණානේ? එතනින් පස්සේ දැන් මූදේ වැටලා ගිලිලා මැරෙන්න හදන එක ගොඩර දැම්මම ඌ ගයක් හදාගන්න දන්නේ නැද්ද? ඈ? අතුපලක් හදාගන්න දන්නේ නැද්ද? පරිසරේ තියෙනවා නේද? ඒ වගේ තමයි. එයාගේ ජීවිතේ එක හදාගන්න පුළුවන්. අදිෂ්ඨානයක් ඕන. ආධ්‍යාත්මිකව මේ தත්ත්වය මම අවබෝධ කරගන්න ඕන. මට කවුරුත් පිළිසරණ නැහැ. මට මාවත් පිළිසරණ නැහැ. තමන්ගේ මරණය කොයි වෙලාවෙ සිදුවේද දන්නේ නැහැ. ඒ නිසා මට මාව පිළිසරණ පිහිට කරගන්න ඕන. ඉක්මනින් වහවහා මේ ධර්මයේ දකින්න ඕන කියලා කල්පනා කරන්න ඕන. ඉතින් පින්නතුන්ට එහෙම බැරි වෙන හේතු තියෙනවා. ඒ තමයි මාර බාධක ඇවිල්ලා නොයෙකුත් සංඥා දෙනවා. ඒව බිඳ ගන්න හැකියාව තියෙන්න ඕන. දැන් මේ වැඩසටහනට එනකොට මාර බාධක ගොඩක් එන්නේ. ඒව බිඳ නිසා තමයි වැඩසටහනට ඇවිල්ලා දින්නේ. වැඩසටහනට ඇවිල්ලා නිවන් මඟ යද්දී අනේකාකාර ක්ලේශ බාධක ඇති වෙනවා. ඒවත් බිඳින්න පුළුවන් නම් තමයි නිවන් මාර්ග පූර්ණේ වෙන්නේ. දැන් පිනතුනි දේශකයා ගැන සැක හිතෙනවා. මූක බනට විතරයි කියන්නේ ඕක කරන්නේ නැහැ ඕක කියලා හිතුවොත් එහෙම අවඥාවෙන් ධර්මයේ දිහා බලනවා. එතනම ඉවරයි. එයාගේ හිත කඩා ගන්න විතර. ධර්මයේ ගැන සැක හිතනවා. ඒ කියන්නේ අර ධර්මයේ තමයි හරි, මේ ධර්මයේ තමයි හරි, අරහම්දුරගේ ධර්මයේ තමයි හරි කියලා දුස්තිගත වෙච්ච ගමන් එතනම ඉවරයි. ආ ඉතින් මේ ධර්මයේ ගැන ගෞරවයෙන් මෙනෙහි කිරීමක් බැලීමක් විදුසුන්නුවණක් නැහැ. ඉතින් ඔය තමයි බාධක වෙනතුනේ. ඊට පස්සේ එහෙම නැත්තම් එනවා තීන මිද්දේ, කම්මැලි කම එනවා, නීවරණ පංච නීවරණ වල එනවනේ, ඒ වෙලාව. ඒ වෙවිලා පැටලෙව්වහම එතන ඉවරයි. ඊට පස්සේ ගොරොද්ද ඇඳ නිදාගත්තා, නිවන එතනම වැහුණා. ඊට පස්සේ පින්නුතුනේ ටික වෙලාවක් ඉන්නකොට ටික උද්දච්ච කම එනවා ඇති. අපි ලොකු හාමුදුරුවරුගේ බණ අහලා ඉන්නේ, මේ හාමුදුරුව මොන පොඩි හාමුදුරු කෙනෙක් නේ. මේ හාමුදුරුවගේ බණ අහලා වැඩක් තියෙනවද කියලා උද්දච්ච කමක් කියනවා කෙනෙකුට. ආපු ගමන් එතනත් ඉවරයි. එතනම නිවන් මාර්ගය අහගත්තා. ඉතින් ලොකු හාමුදුරුවරුන්ගේ බණ අහගෙන හිඳීවි. සමහර හාමුදුරු කට්ටිය ඉන්නෝ නිලතල තියෙන කට්ටිය ගෙන්නන්නේ නිලතල තියෙන හාමුදුරුවරු. බණට ගෙන්න ගන්න බලන්නේ ටීවී එකේ මූණ තියෙන හාමුදුරු කෙනෙක්. ඇයි ඒ? ඒක තමයි හැටි. ඒක ධර්මයේ තියෙනවද නැද්ද කියන එක වැදගත් නෑ. ගුවන් විදුලියේ ටීවී එකේ බණ කියන්න ඕනේ. ඒක තමයි ලොකු. හම්මුතියට එහා දෙයක් ඔය ටීවී එක රූපවාහිනිය කියන්න දෙන්නේ නැහැ. කිව්වොත් බලධාරියා විසින් කපා හරින ලදි දැනුම් දීමකින් තොරව. මම්ම දේශනා කරපු බණවල සමහර කෑලි නෑ එනකොට. ඒකට හේතුව බලධාරියා විසින් කපා හරින ලදි දැනුම් දීමකින් තොරව. නිකං හරි අපේ පණිවිඩයක් කියන්න මේ ස්ථානයක වැඩසටහනක් තියෙනවා මෙහෙම එන්න මෙහෙම මේවා බලන්න කියලා කොටසක් හරි අපි කිව්වොත් එමේ ඒකත් කපාරිනවා. තවදුරටත් අපේ දේශන අහන්න ඕන නම් මේ අන්තර්ජාලයෙන් අහන්න කියලා අපේ දේශනයක් ගැන කිව්වොත් ඒකත් කපනවා. ඉතින් එහෙම නාලේ ගාවල වල බණ කියනට වැඩිය හොඳයි නෝකේ ඉන්න එක. යම් කිසි වාසනාවක් භාග්‍යයක් තියෙන මිනිස්සෙකුට මේ වචනේ ඇහෙන්නේ අපි යම් ආකාරයක මේක විසිරුවා හැරලා තියෙනවා. කන වැකුණුත් මිනිස්සෙක් ඇවිල්ලා ආවේ නැත්තම් කරන්න දෙයක් නැහැ. ධර්මයේ ඌමනා මිනිස්සෙක් නම් ධර්මය හොයනවා ඇතිනේ. මේ හොයන කෙනෙකුට කන වැකුණුත් මේක බලයි නැත්තම් නැහැ. ඉතින් පින්නතුනි ওই අනේක බාධක සියල්ලම ජය ගන්න ඕන. අපිටත් කිව්වා මේ ධර්මයේ හොයාගෙන යද්දී ඔය විකෘති මාර්ග ඕවා යන්න එපා කිව්වා. උඹට විකෘති වුණාට මං විකෘතිය ප්‍රකෘතිය මගේ බුද්ධියෙන් මං හොයාගන්නම්කෝ. මං ඒ දවස්වල ඉඳලම පින්නතුනි මට වැදගත් නැහැ අරයා ගොඩක් උගත් කියන එක. ඒක වැදගත් නැහැ මට. මෙයා නූගත් කියන එකත් මට වැදගත් නැහැ. ඒ අරයා ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක් කියන එක ඒකත් මට වැදගත් නැහැ. ගොඩාක් ගරු කළ යුත්තේ කියන එක මට දැන් මට එහෙමත් කියලා තියෙනවා. සමහර අයගේ පසුපසෙ යන්න කියලා තියෙනවා. ඒ හාමුදුරුව මුළු ලෝකෙම මහා ස්වාමීන් වහන්සේ කෙනෙක්, සම්මානලාභී කෙනෙක්, ජනාධිපතිවරු, රාජ මහා අමාත්‍යවරු පිළිගන්න කෙනෙක්. උන් වහන්සේ පසුපසෙ යන්න ආනන්ද අර කොහෙද අර කැලෑවල්වල ඉන්න අර හාමුදුරුවගේ පස්සේ යන්නේ. එහෙම නැත්නම් අර ගිහියොන්ගෙන් බනහන්නේ. එහෙම නැත්නම් අර හරේ මෙහෙ දුවන්නේ කියලා මටත් කියලා තියෙනවා. රාජරාජ අමාත්‍යවරු ඒක හරි ගියාට ඒක යාටනේ. රාජරාජ අමාත්‍යවරු කියන්නේ මේ බුද්ධිමත් මිනිස්සු නෙමෙයිනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඒක මට හරි ගියාට මට හරියන්නේ. මට මෙතන නිවෙනවා නම් එච්චරයි. මට රාජරාජ අමාත්‍යවරයෙක්ගේ පට්ටම මට වැඩක් නැහැ. කොච්චර ලොකු වටාත්තක් තියාගෙන ඉන්නවද කියන ප්‍රශ්නේ මට වැදගත් නෑ. මට දැනෙන දේ වැදගත්. අන්න ඒ වගේ සොයා යන අවියාජ සිතක් තියෙනවා. දැන් අපි එක මහත්මයෙක්ගෙන් අර අභිධර්මයේ මහන්න ගියාම එක කොල්ලෙක් ඇවිල්ලා කියනවා ඕකකින් බණහන්න යන්න එපා. මං අහුව ඇයි කියලා. ඕකට දෙවනි කසාදේ ඔය තියෙන්නේ කිව්වා. මං කිව්වා දෙවනි කසාදේ තිබුණා මට 10ක 10ක් තිබුණා මට කවන්නේ. මං අහන ප්‍රශ්නෙට උත්තර දෙනව නම් එච්චරයි මට ඕනේ. ඒක කසාද රෙජිස්ටර් බලාගනි මට අහන පස්සෙට. එතකොට මිනිස්සු සිල්වත්කම ගුණවත්කම කොහෙන්ද දාගෙන තියෙන්නේ? අනේ මෙන්න කසාද බැඳපු එකෙන්, පාවිච්චි කරන වාහනෙන්, තියෙන දේපල වලින්, වස්තු වලින්, අතහැරපු වලින්, ඉන්න විදියෙන්, අඳින විදියෙන්, පාරේ ඇවිදින විදියෙන් සිල්වත් කම්මන ඉන්න යන අමු මෝඩයනේ. තේරුණා නේද? පාරේ ඇවිදින විදියෙන් සිල්වත් කම්මයිනවනම් අමු මෝඩයෝ. බලනකො කුඩු ගැහුවාම කුඩුකාරයෙක් මොනතරම් සිල්වත් යනවද කියලා හොඳට බලන්න. හරි සංවරයි. බිම බලාගෙන නිකන් මෙහෙම මෙහෙම ලොකු සමාධියකින් අඩිය තියාගෙන යන්න බෑ. ඊළඟට ළඟට ආවම කතා කරන්නේ මං දැකලා තියෙනවා මේ ළඟට ඇවිල්ලා මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? ඒ විදිහට ආන හිමින් අහනවා. ඒකද මොකද? මම මේ බස් එකේ යන දාල්ලේ නෑ මේ රුපියල්. හරි සාන්තයි. ඉතින් බලන හරි මිනිස්සයනේ හරි සාන්තයි. ඉතින් එහෙම මනින්න බෑ මිනිස්සයව. හාමුදුරුවෝ මනින්නත් බෑ, ගිහියෝ මනින්නත් බෑ. ඒ නිසා මේ පිටින් මනිනව නම් සිල්වත්කම්, ප්‍රඥාවන්තකම්, මාර්ගඵල ඒක බොරු. ඒක කිසි තේරුමක් නැහැ. අතහැරීමත් පිටින් මනින්න බෑ. තේරුණා නේද? අතහැරීම් පිටින් මනින්න බෑ. සෙරප්පු දෙක දානවද නැද්ද කියන එකෙන් මනින්න බෑ. ඒකෙදි පස්සයක් නැහැ. ඒවයි මනින සමාජයක් නම් තමයි ලංකාවේ ඉන්නේ. ඒක ඉතින් අඥාන සමාජය කියන්නේ ඒකනේ. දැන් ජනාධිපතිවරු පවා මේ හොරකම හොඳට තේරුම් අරගෙන තියෙන ජනාධිපති මැතිවරණයට එන ජනාධිපති අපේක්ෂකයෝ පවා මේ ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ හොඳට තේරුම් අරන් තියෙන්නේ. කොහොමද කියන්නේ ඒගොල්ලොත්? මම යන්නේ නැහැ පත්තු පළාතේ අරලීගා මන්දිරේ පස්පා ගන්න. මට රජ සැප වාහන මං පාවිච්චි කරන්නෙම නැහැ කියලා නේද කියන්නේ? ඇයි ඒ? ලංකාවේ මිනිස්සුන්ගේ චුට්ටම් මොලේ අඳුනගෙන තියෙන්නේ නේ නේද? ටිකිරි මොලේ අඳුනගෙන තියෙන්නේ ඕගොල්ලන්ගේ. දැන් අපි හාමුදුරු කෙනෙකුත් ඕකේ ওই විදියට කියපු ගමන් ඒත් එහෙම බලන්න හාමුදුරු. අර ඒ කාලේ විකට මඩුවක් වගේ. ඉතින් අපේ ජනතාවගේ ටිකිරි මොලේ කවදා හරියයිද මම දන්නේ නැහැ. සක්‍රීය වෙලා ඒත් දන්නේ නැහැ. සක්‍රීය වෙන්න විදියක් නැහැ. මොකද එන්නත් ඔලින්ම ගහලා ඒක හිතන්න බැරි කරලා තියෙන්නේ. ඊළඟට නොයෙකුත් මොලේ පාලනය වෙන දේවල් වලින් මෙහෙම වෙලා තියෙන්නේ. ආයි කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ පිනුතුනේ විවිධ ලෙඩ රෝග ආබාධ හැදුනට පස්සේ ගොඩාක් කල්පනා කරන ශක්තිය විදර්ශනා ශක්තිය හීන වෙනවා. ඊට පස්සේ තමාරු වෙනවා. ඒ අප්‍රමාදීව මේ එක ධර්ම කරුණක් අරගෙන ගැඹුරින් විදර්ශනා කරන්න නිවන් දකින්න ඕන නැත්තම් රස්ති ආදු ගගහ ඉන්නයි තියෙන්නේ. ඉඳලා අපායකට යන්නයි තියෙන්නේ. පුතජන සත්වයාට අපායේ ගෙදර වැනි නිරන්තරයෙන් යනවා. නිරන්තරයෙන් ගිහිල්ලා රවුමක් ගහලා එනවා සතියකට හරි. අංගිය වහන්සේලා වෙලා කවුරු හරි වේවා. පුතජනයා නම් එයාට අපාය ගෙදර වැනි. පින්නතුනි සංඝයා වහන්සේලා අපායේ ගියාම ගිහින්න වඩා අපාරුයි. අපායේ ගිහිල්ලා ඊළඟට කෙලීම එන්නේ හරක් වෙලා බැටළුව වෙලා මේ 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 අර මේ එක එක මේ මේ සත්තු වෙලා එන්නේ. ඇවිල්ලා අර දායකයන්ගේ කාපු ණය ගෙවනු. තේරුණානේ? ඒ ණයට නෙගන්නේ. සිවුර පෙන්නලා බුදුහාමුදුරු පෙන්නලා බුදුහාමුදුරන්ගේ ධාතු පෙන්නගෙන බුදු පිළිම පෙන්නගෙන කෑවහම ඔක ගෙවන්න වෙනවා. ඉලේසි නෑ පින්නතුනේ. ඒක ලේසි නෑ. එසා පැවිදි වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් බත් පාත්‍රය අතට අරගෙන කල්පනා කරන්න ඕන යකෝ මම මහන උනේ මේක කන්නද කියලා. එහෙම කල්පනා වෙන්න ඕන. බොරුවට වාක්‍යයක් හැරියට නේවදවායන මදායන මණ්ඩනායන මොන මොනව හරි කියලා. ආනිවන්දල වැඩන්නේ. ගිහියෙක් වුණත් කල්පනා කරන්න ඕන පත්පිගන අරගෙන යහෝ සතෙක් වගේ මේක කන්නද මං ජීවත් වෙන්නේ කියලා. හරි හම්බ කරගෙන හරි අම්මා තාත්තා දීලා හරි මේක කන්නද මං මිනිස්සේ කැඩේට ජීවත් වෙන්නේ. එඳුමක් ඇඳලා කල්පනා කරන ඕන මේක මේව අඳින්නද මං මේ ජීවත් වෙන්නේ. දෙල්නාන්ට ටික බලන ගමන් කල්පනා කරන්න ඕන මම මේ ජීවත් වෙන්නේ ජීවත් වුනේ මිනිස්සෙක් වෙලා ඉපදුනේ දෙල්නාන්ටි බලන්නද? එහෙම නැත්නම් අප්‍රමාදීව මේ මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන සිතෙහි පිහිටුවාගෙන වඩාගෙන දියුණු කරගෙන යන්නද. මේ මධ්‍යම ප්‍රතිපදාවේ සිත පිහිටවන්න අමාරුයි වෙනතර. මොකද හේතුව කාන්දමක් වගේ ඇලි ඇලි යන්නේ පරණ පුරුදු වලට, පරද පංච උපාදානස්කන්ධයට ඇලි ඇලි යනවා. ඉතින් ඒකෙන් මුදවාගෙන සිත ජය ගන්න හැම දිනාටම වාසනාව භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අද දවසේහි ගිලම්පසහ ධර්මදේශනා දායකත්වයේ දරනු ලබන්නේ සේනක රණසිංහ මහතා හා දීප්ති ගුණවර්ධන පින්වත් මහත්මිය විසින්. බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ අරමුණ වන්නේ නොවැම්බර් 16 වෙනි දිනට යෙදුණු දිනිත රණසිංහ පුතුණුවන්ට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතුවේ ඒ කටයුතු බලාපොරොත්තු වන සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්නට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට රෝගී තත්ත්වයෙන් පසුවන ටියුරින් ගුණවර්ධන වික්‍රමශීලී විතාන යන ඒ මව්වරුන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට, ආයුරාරෝග්‍ය සැපවර්ධනය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වැඩිහිටි මව්පියෝ හැම දෙනාටම සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා, ආයුරාරෝග්‍ය සැපවර්ධනය වේවා, ධර්මයෙන් ජීවිතය ආලෝකමත් ආලෝකවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම මිය පරලොව යන්නට යෙදුණු පණ්ඩිත ගුණවර්ධන හා කරුණාරත්න රණසිංහ යන ඒ පියවරුන් ඇතුළු පවුලේ මිය පරලොව කප්‍රාප්ත වූ සියලුම ඥාති මිත්‍ර ආදී හැම දෙනාටම සාංසාරික වශයෙන් භවගමන සුවපත් වේවා, ඉක්මන් භවයකදී කල්‍යාණ මිත්‍රත්වයේ මුණගැසේවා, සද්ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනා කරමු. ඒ ඇත්තන්ට සසරින් ප්‍රාර්ථනා කරන දේ ඔබට මෙලොවින් මේ දැන් ලැබිලා තියෙනවායි කියලා තමතක නොකරන්න. තේරුණා නේද? මේ පරලෝක ගියපු ගායට අපි සසරින් ප්‍රාර්ථනා කරන දේ ඔබට මේ මොහොතේ ලැබිලා තියෙනවා. කල්‍යාණ මිත්‍රත්වය ලැබිලා තියෙනවා, සද්ධර්මය ලැබිලා තියෙනවා, මනුෂ්‍යාත්මය ලැබිලා තියෙනවා, බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා, ශ්‍රද්ධාව ලැබිලා තියෙනවා, ප්‍රඥාව ලැබිලා තියෙනවා, ඔක්කොම ලැබිලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒත් සසරින් ලබන්නත් ඕන මේ ටිකම තමයි. ඒ වගේම පින්තුණි, අද දායකත්වයේ දරන ඒ පින්වත් සේනක රණසිංහ පින්වත් මහත්මා, දීප්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු ඒ හැම දෙනාටමත්, මේ ධර්ම දේශනාවට සහභාගී වෙන සෑම සෙළු දෙනාටමත් උතුම් සද්ධර්ම අවබෝධය සැලසේවා, මෙලොවින් නිවෙන්නට හේතු වාසනා වේවා, හැම දෙනාටම ආයුරාරෝග්‍ය සැපවර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවැනි දායකත්වයන් ලබන්නට කැමති ශ්‍රී ලංකා වාසී පින්වතුන්ටත් ඔබේ උපන්දිනය වෙනුවෙන්, එහෙම නැත්නම් මව්පියන් වෙනුවෙන් දාන පුණ්‍ය කර්මයක් වෙනුවෙන් පොහොය දිනේ සහ ඒ වගේම සතියේ දිනවල දායකත්වයන් ලබන්න පුළුවන්, ඒ වගේම විදේශගතව ඉන්න පින්වතුන්ට වුණත් දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ආයතනයේ දුරකථන අංකයට කතා කළොත් 0-7-3-43-48 කියන දුරකථන අංකයට කතා කරලා තමන්ට වෙන් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අද දින දායකත්වයේ දක්ව හැමතත් දෙනුතුන් හැමතත් වහවහ සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචාහිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිඤ්ඤතෝ.